SBS రేడియో SBS World News జాతిక సహా అంతర్జాతికව ඔබට වැදගත් වන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
අද ලෝවට විශේෂාංගේ අපි හැමනම් ආරම්භ කරමු. මේ වෙනකොට ලෝකයේ අපිට දැනගන්නට තියෙන උණුසුම්ම කාරණා මොනවද කියන කුතුහලයත් එක්ක. සුපුරුදු පරිදි මේ කතාවට දැන් සම්බන්ධ වෙනවා ශ්‍රී ලංකාවේ සිට AFP මාධ්‍යාලයෙන් ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා විදිහට මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අමල් ආයුබෝවන්.
ආයුබෝවන් දිලුක්ෂි.
අපි මුලින්ම අවධානයට ලක් කරමු පසුගිය සතියේ අද වගේ දවසක සිදුණු සුනාමි ඛේදවාචකය පිළිබඳව අවධානයට ලක් කරමින්, ඇත්තටම ඉන්දුනීසියාව බොහොම අවාසනාවන්ත වුණා. ඉන්දුනීසියාවේ සුලවේසි කියන මේ දූපතට බලපාපු සුනාමි තත්ත්වයේ හේතුවෙන් 1000කට වැඩි සංඛ්‍යාවක් මිය ගිහිල්ලා කියලා තමයි වාර්තා වෙන්නේ. අපි කැමැති අමල් මේ වෙනකොට මේ තත්ත්වය පිළිබඳව තියෙන අලුත්ම තොරතුරු ඔබෙන් දැනගන්න.
දෘක්ෂි, අද වෙනකොට මේ ව්‍යසනය ඇති වෙලා සුමානයක් ගත වෙච්ච නිසා දැන් ඉන්දුනීසියානු බලධාරීන් තීන්දුව කළා තියෙනවා ඔවුන් මේ විශාල උපකරණ ගෙනල්ලා මේ සුන්බුන් ඉවත් කිරීමේ කටයුත්ත ආරම්භ කරනවා කියලා. එතකොට සතියක කාලයක් විතර ඔවුන් සෝදිසි මෙහෙයුම් කරා ගොඩනැගිලි කඩාවැටිච්ච තහනවල ඒ ගොඩනැගිලි වලට යට වෙලා හිටපු අය ඒ ජීවිත බේරා ගැනීමේ කටයුත්ත සිද්ධ වුණා. ඒ සමහර ස්ථානවල පුද්ගලයන් දවස් 3-4 ඒ යට වෙලා හිටපු අය බේරා ගැනීමට හැකි වුණා. නමුත් දැන් සුමානයක් ගත වෙච්ච නිසා දැන් බලධාරීන් විශ්වාස කරනවා ඒ විදිහට නිරුපද්‍රිතව ඉන්න අය සොයා ගැනීමේ ප්‍රවණතාව ඉතාමත්ම අඩු නිසා බුල්ඩෝසර් වගේ උපකරණ පාවිච්චි කරලා දැන් ඒ ප්‍රදේශය නැවත පිළිසකර කිරීමේ කටයුතු ආරම්භ කරන්න. මේ වෙනකොට 1400කට වැඩි දෙනෙක් ජීවිතක්ෂයට පත්ුණයි කියලා නිල වශයෙන් ප්‍රකාශ වෙලා තියෙනවා. නමුත් තවත් 30ක් තවමත් අතුරුදන් වූවන් හැටියට තමයි හඳුන්වලා තියෙන්නේ. මේ වෙනකොට දිල්ලුක්ෂි 200,000කට අධික පිරිසකට සහනාධාර ඉතාමත්ම ක්ෂණිකයෙන් අවශ්‍යයි කියලා එක්සත් ජාතීන්ගේ සංවිධානය නිගමනය කළා තියෙනවා. ඒ එක්කම අර පවුල් 60,000කට ඒ අවශ්‍ය තාවකාලික නිවාස ලබා දීමේ කටයුත්තත් ක්ෂණිකයෙන් කරන්නට අවශ්‍යයි කියලා ඔවුන් ප්‍රකාශ කළා තියෙනවා.
හොඳයි, අපි මේ ඇමරිකාව පිළිබඳව අවධානයට ලක් කරමු. මේ සතියේ ඇමරිකාව පිළිබඳව තවදුරටත් කතාබහ වෙන කාරණාවක් කෙරේට ආවා. දැන් ඔබට මතක ඇති අර ඇමරිකාව ඉරානයට යලිත් වතාවක් සම්බාධක පැනවීම කියන කාරණාව. ඔබ දන්නවා පසුගිය කාලයේදී විශාල වශයෙන් කතාබහට ලක් වුණා ඉරානයේ න්‍යෂ්ටික අවි අත්හදා බැලීම් ඒ පර්යේෂණ කටයුතු නතර කරනවා කියන එකඟතාව මත ලෝක බලවතුන් සහ ඉරානය අතර ඇති වුණු ඒ ගිවිසුම. නමුත් ඇමරිකාව ඉවත් කරගන්නට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කළා. මොකද මේ ගිවිසුම ඇති වෙලා තිබුණේ පසුගිය රජයේ සමයේ ඔබාමා පාලන සමයේදී. එහිදී ඩොනල්ඩ් ට්‍රම්ප් මේකේ වැරද්ද විදිහට සඳහන් කළේ, අයින් වෙන්න හේතුව විදිහට සඳහන් කළේ, අන්තර්ජාතික න්‍යෂ්ටික නිරීක්ෂකයන්ට ඉරානයේ තුරට ඇතුළු වෙලා මේ පර්යේෂණ කටයුතු සිදු කරනවාද නැද්ද කියන කාරණේ විමසා බලන්නට මේ ගිවිසුමින් අවසර ලබා දීලා නැහැ. ඒ කියන්නේ ඉරානයට ඕන වෙලාවක ගිවිසුමට අත්සන් කරලා තිබට හොර රහසේ මේ ක්‍රියාකාරකම් සිදු කරන්න පුළුවන්, මේක වංචනික ගිවිසුමක් කියන ප්‍රකාශය සඳහන් කරමින්. ඊට පස්සේ මේ සම්බන්ධව ලෝකයේ අනිත් බලවතුන් එහෙමම ගිවිසුමේ ඉතුරු වෙලා තියදී ඇමරිකාව තනියෙන් ක්‍රියාත්මක වුණා, සම්බාධක නැවත වතාවක් උත්සන්න කරන්නට පෙළඹුණා. හැබැයි දැන් මේ වෙද්දී අපිට වාර්තා වෙනවා මේ සම්බාධක වලින් මානුෂීයත්වයේ සලකලා ඇතැම් සම්බාධක ඉවත් කරන්න කියලා ඇමරිකාවේම අධිකරණයක් මේ වෙනකොට නියෝග කරලා තියෙනවා. අමල්, මේ තත්ත්වය ඇතිවන්නට හේතු වෙලා තියෙන්නේ මොකද්ද?
දිලුක්ෂි, මෙතන ප්‍රශ්න වෙලා තියෙන්නේ ඉරානය තමන්ට අලුතෙන් ඇති කරන්නට නියමිතව තිබිච්ච සම්බාධක සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර අධිකරණයට පැමිණිලා ගොනු කරා. මේක ජූලි මාසේ ගොනු කරපු පැමිණිල්ල ඇත්තටම අවුරුදු ගාණක් මේකේ අවසාන තීන්දුව එන්න කල් යන නිසා ඒ උසාවිය විසින් දැනට පොඩි අන්තර් තීන්දුවක්, එහෙම නැත්නම් මේ අවසාන තීන්දුව ලබා දෙන තුරුයි කියලා අන්තර්වාරණයක් ලබා දීලා තියෙනවා. මේක ඇත්තටම ඉරානයට පක්ෂව ඒ අධිකරණයෙන් ප්‍රකාශ කරලා තියෙන්නේ ඇමරිකාව විසින් මේ අලුතෙන් පනවපු සම්බාධක නිසා විශේෂයෙන්ම ආහාර ද්‍රව්‍ය, ඒ වගේම බෙහෙත් සහ ගුවන් යානාවල නඩත්තුව සඳහා අවශ්‍ය අමතර කොටස් ඉරානයට ලබා නොදුන්නොත් ඒක ඉරානයේ සාමාන්‍ය ජනතාවට වෙන විශාල අහේනියක් කියලා ඇමරිකාව පනවපු සම්බාධක ඉවත් කරගන්න කියලා නියෝගයක් මේ අධිකරණය විසින් ලබා දුන්නා. ඇත්තටම එක්සත් ජාතීන්ගේ සමාජික රටවල් මේ තීන්දුව ක්‍රියාත්මක කිරීමට බැඳී සිටියට ඒක ඇත්තටම ක්‍රියාත්මක කරනවාද නැද්ද කියලා ඒක සොයා බලන යාන්ත්‍රණයක් මේ ජාත්‍යන්තර අධිකරණයට නැහැ. ඉතින් මීට කලින් අවස්ථාවලදී ඇමරිකාවත් ඒ වගේම ඉරානයත් මේ අධිකරණය විසින්ම ලබා දුන්නු තීන්දු මීට කලින් අවස්ථාවලදී මගහැරලා එහෙම නැත්නම් ඒවා නොසලකා හැරලා තියෙනවා. ඉතින් මේ අවස්ථාවේදී පේන විදිහට මේ එක්සත් ජාතීන්ගේ අධිකරණය විසින් ලබා දුන්නු තීන්දුව ඉරානයට දේශපාලනික වශයෙන් කෙටි කාලීන ජයග්‍රහණයක්. ඒකම ඇමරිකාවට ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගත්තා වූ පියවර නීති විරෝධී පියවරක් හැටියට ප්‍රකාශ වීම හැරෙන්නට ප්‍රායෝගික වශයෙන් මේ සම්බාධක ඉවත් වෙන බවක් නම් පේන්නට නැහැ.
ඇමරිකාවේ තවත් ආන්දෝලනයක් මේ වෙනකොට විශාල මාතෘකාවක් බවට පත්වෙමින් යනවා. අපි දන්නවා මේ ඩොනල්ඩ් ට්‍රම්ප් පත්කරන ඇතැම් පුද්ගලයින් සම්බන්ධව සහ ඔහුගේ මතිමතාන්තර සම්බන්ධව පක්ෂය තුළම, ඒ වගේම ඇමරිකානු දේශපාලන ක්ෂේත්‍රය තුළම යම් යම් වෙලාවට මතභේදකාරී වාතාවරණය නිර්මාණය වෙනවා. දැන් ඇමරිකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයට පත් කරන්නට යන, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු විදිහට පත්වීම ලබන්නට යන බ්‍රෙට් කැනවන් කියන මේ නීතිඥයා සම්බන්ධයෙන් විශාල ආන්දෝලනයක් ඇති වෙලා තියෙනවා. මේක ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පක්ෂය රිපබ්ලිකන් පක්ෂය සහ විරුද්ධ පක්ෂය ඩෙමොක්‍රටික් පක්ෂය කියන පක්ෂ දෙක අතරත් මතභේදයක් බවට පත්වෙමින් යනවා ඇමරිකාවේ සෙනෙට් සභාව තුළ. බ්‍රෙට් කැනවන් කියන්නේ කවුද? ඇයි ඔහු ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු මණ්ඩලයට ඇතුළත් කරන්න ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කරන්නේ? මේක මතභේදයට ලක් වෙන්නේ කුමන කාරණාවක් නිසාද කියන කරුණු අපිට මෙහිදී වැදගත් වෙනවා. මොනවද අමල් දැනගන්න තියෙන්නේ?
ඔව් දිලක්ෂි, ඇත්තටම ඩොනල්ඩ් ට්‍රම්ප් ශ්‍රේෂ්ඨාධිකරණයේ තියෙන පුරප්පාඩුවක් පිරවීමට තමයි මේ විදිහට බ්‍රෙට් කැවනාව යෝජනා කළේ. නමුත් ඇමරිකාවේ ක්‍රමය අනුව දිලක්ෂි, මේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ඇත්තටම පත් කරන්නේ ජනාධිපති. නමුත් ඔවුන්ගේ පත්වීම අනුමත කරන්නට අවශ්‍යයි සෙනෙට් සභාව විසින්. මේවා ඇත්තටම දේශපාලන පත්වීම හරියට අපිට හඳුන්වන්නට පුළුවන්. මොකද තමන්ගේ පක්ෂයේ ප්‍රතිපත්ති වලට සමාන අදහස් තියෙන පුද්ගලයන් තමයි මේ විදිහට ඇමරිකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයට පත් කරන්නේ. දැනට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු 9 දෙනෙක් ඉන්නවා. මේ බ්‍රෙට් කැවනා ඇතුළත් වීම තුළින් ඒ සංඛ්‍යාව 10ට වැඩි වීමේදී උසාවියේ තියෙන ඩෙමොක්‍රටික් පක්ෂය සහ රිපබ්ලිකන් පක්ෂය කියන මේ පක්ෂ දෙක, ප්‍රධාන පක්ෂ දෙකේ තියෙන ඒ සමතුලිතතාවයේ එක්තරා විදිහකට රිපබ්ලිකන් පක්ෂයට වාසි වෙන විදිහට සැකසෙනවා මේ බ්‍රෙට් කැවනා ශ්‍රේෂ්ඨාධිකරණයට ඇතුළත් කරගත්තොත්. ඇත්තටම ඩෙමොක්‍රටික් පක්ෂයට මේ වෙනකොට සෙනෙට් සභාවේ ආසන 49ක් තියෙනවා, රිපබ්ලිකන් පක්ෂයට තියෙන 51යි. එක ඡන්දකින් තමයි මේ බ්‍රෙට් කැවනා අනුමත කරනවද නැද්ද කියන කාරණාව තීන්දුව වෙන්නේ. මෙතනදී බ්‍රෙට් කැවනාට විරුද්ධව විශාල දැන් ජනමතයක් ඇමරිකාව තුළ ගොඩනැගිලා තියෙනවා. ඔහු මීට අවුරුදු 36කට කලින් කාන්තාවක් අපයෝජනය කිරීමට උත්සාහ කළයි කියලා. මේ විදිහට බ්‍රෙට් කැවනාගෙන් ලිංගික අතවරයකට ලක් වුණයි කියන ඒ කාන්තාව අද ඇමරිකාවේ විශ්වවිද්‍යාලයක ආචාර්යවරියක් බෙට්සි ෆෝඩ් කියන ආචාර්යවරිය අය ප්‍රසිද්ධි ප්‍රකාශයක් කරාට පස්සේ අද ඇමරිකාව තුළ ලොකු විවාදයක් ඇති වෙලා තියෙන දිලෘක්ෂි, මේ වගේ කාන්තා හිංසනයකට දායක වෙච්ච පුද්ගලෙන් ඇමරිකාවේ ශ්‍රේෂ්ඨාධිකරණ මිනිසුරෙක් වීමට සුදුසුද නැද්ද කියලා. මේ පිළිබඳ සෙනෙට් සභාවේ එක කොමිටියක් සාකච්ඡා කරලා ඔවුන් තීන්දුවක් අරගත්තා පහුගිය සතියේදී බ්‍රෙට් කැවනා සම්බන්ධයෙන් FBI නැත්නම් ෆෙඩරල් බියුරෝ ඔෆ් ඉන්වෙස්ටිගේෂන් කියන ඒ ඔවුන්ගේ ආයතනයෙන් ඔහුගේ අතීත ක්‍රියාකාරකම් පිළිබඳ සොයා බැලීම කරන්නට. ඉතින් ඒ සොයා බැලීම සම්බන්ධයෙන් වාර්තාවක් අද වෙනකොට සෙනෙට් සභාවට ලබා දීමට නියමිතයි. ඊට පස්සේ තව මාසිකින් විතර මේ කටයුත්ත පිළිබඳ අවසාන තීන්දුවක් එයි කියලා. ඉතින් ඩොනල්ඩ් ට්‍රම්ප් මුලින් අවස්ථාවලදී මේ කැවනාට විරුද්ධව චෝදනා එල්ල කරන කාන්තාවගේ ඒ ප්‍රකාශය පිළිගන්නා විදිහ අදහසක් ප්‍රකාශ කරා. නමුත් පසුව ඩොනල්ඩ් ට්‍රම්ප් ඇයව උපහාසයට ලක්වන ආකාරයෙන් කතා කරලා ඇයගේ මේ චෝදනා ප්‍රතික්ෂේප කළා. ඒ කාරණාව නිසාවත් ඇත්තටම ඔහුගේ පක්ෂයත් දැන් කොටස් දෙකකට බෙදිලා තියෙනවා. මොකද ප්‍රබල පිරිසක් ඉන්නවා මේ විදිහට මේ බෙට්සි ෆෝඩ් කියන මේ කාන්තාව කරන චෝදනාව ඒකේ යම් කිසි පදනමක් සත්‍යතාවයක් තියෙනවා කියලා ඔවුන් පිළිගන්නවා. ඒකම අනිත් පැත්තට රිපබ්ලිකන් පක්ෂයේ දැඩි දක්ෂිණාංශක කොටස් මේ චෝදනාව ප්‍රතික්ෂේප කරලා අද ඇත්තටම ඇමරිකාව මේ ශ්‍රේෂ්ඨාධිකරණ නාම යෝජනාව සම්බන්ධයෙන් රටම විශාල බෙදීමකට ලක් වෙලා තියෙනවා. ඒකම ඉතාමත්ම ආන්දෝලනාත්මක කාරණාවක් වෙලා තියෙනවා මේ ශ්‍රේෂ්ඨාධිකරණ පත්කිරීම.
ඒ ඇමරිකාවෙන් ඇහෙන කතාව. ඊට අමතරව තවත් ඔය වගේ මේ ස්ත්‍රී දූෂණ චෝදනාවක් එල්ල වෙනවා ලෝකයේ ප්‍රබල ක්‍රීඩකයෙකුට. දැන් පසුගිය කාලයේ ලෝක පාපන්දු ක්‍රීඩාවල ලිමාවට පත් වුණා. පාපන්දුව පිළිබඳව බොහෝ උනන්දුවක් ඇති වෙලා තියෙන කාලයේ මේ ක්‍රීඩකයා පිළිබඳවත් බොහෝ දෙනෙක් කතා බහ වුණා. ක්‍රිස්ටිනෝ රොනාල්ඩෝ රොනාල්ඩෝ කියන ක්‍රීඩකයාට තියෙන ගෞරවය සහ මිනිසුන්ගේ තියෙන ආදරය පිළිබඳව අමුතුවෙන් කතා බහ කරන්න අවශ්‍ය නැහැ. එක්තරා කාන්තාවක් හදිසියෙම දැන් කර්ලියට ඇවිල්ලා ඉන්නවා. මීට වසර 9කට 10කට විතර කලින් එක්තරා ආකාරයකට ඇයව දූෂණයට ලක් කළා කියලා මේ රොනාල්ඩෝ කියන ප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩකයා. හදිසියෙ මෙවැනි තත්ත්වයක් ඇතිවන්න හේතු වෙලා තියෙන මොකක්ද තමයි මේ සිදුවීම් පසුපස තියෙන ඇත්ත කතාව මොකද්ද?
ඔව් දිල්දුක්ෂ, ඇත්තටම මේ විදිහට ඔය සුවිශේෂ පුද්ගලයන් සම්බන්ධයෙන් නොයෙකුත් අය දැන් ඉදිරියට ඇවිල්ලා මේ විදිහට ලිංගික අපයෝජන චෝදනා එල්ල කිරීමේ ප්‍රවණතාවයක් මතුවෙලා තියෙනවා. ඒකට එක හේතුවක් තමයි ඇමරිකාවෙන් ආරම්භ කරපු මී ටූ කියන ඒ සංවිධානය. ඒ කියන්නේ කාන්තාවන් තමනුත් යම්කිසි අවස්ථාවකදී අතීතයේදී ලිංගික අපයෝජනයකට ලක් වුණා කියලා ඔවුන් ප්‍රකාශ කරලා ඒක ඇත්තටම ප්‍රබල සංවිධානයක් බවට පත් වෙලා තියෙනවා. කාන්තාවන්ට විරුද්ධව හිංසනයේ වැළැක්වීම සම්බන්ධයෙන් පියවර ගැනීමේ කටයුත්තේදී. ඉතින් මේ අවස්ථාවේදීත් මේ කාන්තාව කියන්නේ දැනට අවුරුදු 10කට විතර කලින් ඇත්තටම 2009දී ඇයව ලාස් වේගාස් හෝටලයකදී මේ විදිහට රොනාල්ඩෝ විසින් දූෂණ අපයෝජනයට ලක් වුණයි කියලා. මේක කර්ලියට පැමිණෙන්නේ දිලුක්ෂි ජර්මනිය සංගරාවක් විසින් මේ කාරණාවට ලොකු ප්‍රසිද්ධියක් ලබා දීම තුළින්. ඉතින් මේ වෙනකොට ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ තමන් කිසිම එවැනි දෙයක් කළේ නැහැයි කියන ඒ දැඩි ලෙස මේ චෝදනාව ප්‍රතික්ෂේප කළා තියෙනවා. නමුත් මේක මෙතනින් ඉවර වෙන කාරණාවක් නෙමෙයි. මේ පිළිබඳ මූලික පරීක්ෂණයක් 2009 පවත්වලා තියෙනවා කියලා වාර්තා වෙනවා. නමුත් ඒක එතනින් එහාට ගිහිල්ලා නැහැ. ඒක එතනින් නතර වෙලා තියෙනවා. නමුත් නැවතත් මේ අලුතෙන් චෝදනා කරලියට පැමිණීමත් සමගම ඇමරිකාවත් ලාස් වේගාස් පොලිස් බලධාරිනුත් විමර්ශන කටයුතු නැවතත් අලුතෙන් ආරම්භ කරලා තිනවා. එක්කම රොනල්ඩෝගේ පැත්තෙනුත් ඔහුගේ නීතිඥයන් මේ ජර්මන් සංගරාවටත් ඒකම මේ කාන්තාවටත් විරුද්ධව නීතිමය පියවර ගැනීමටත් කටයුතු කරලා තිනවා. ඉතින් මේක මුළු ක්‍රීඩා ලෝකයේ පමණක් නෙමෙයි ජාත්‍යන්තර ප්‍රවෘත්තියක් හැටියට මේ පිළිබඳ අවධානය යොමු වෙලා තියෙනවා.
ෆේස්බුක් ගැන කතා බහ කරමු. ෆේස්බුක් වලට පසුගිය කාලේ විශාල වශයෙන් චෝදනාවක් එල්ලමුණා. මේ ෆේස්බුක් සමාගම සතු පාරිභෝගිකයන්ගේ දත්තවල රහස්‍යභාවය ආරක්ෂා කිරීම පිළිබඳව වගකීමෙන් කටයුතු කළේ නැහැ කියලා. ඔබට මතක ඇති අර බ්‍රිතාන්‍යයේ එක්තරා සමාගමක් ෆේස්බුක් ආයතනයේ පාරිභෝගිකයන්ගේ දත්ත පාවිච්චි කරලා එක් එක් පුද්ගලයන්ගේ දේශපාලන මතය වෙනස් කරන්න දරපු උත්සාහය වගේ කතා. හැම දැන් තවත් චෝදනාවක් එල්ල වෙනවා. මේක මේ සැප්තැම්බර් මාසයේ, මේ කියන්නේ මේ පසුගිය මාසයේදී හොයාගත් අලුත්ම කාරණාවක්. තවත් වතාවක් ෆේස්බුක් ආයතනයේ සිකියුරිටි බ්‍රීච් එකක් වෙලා තියෙනවා කියලා. මේ දත්තවල ආරක්ෂාව සම්බන්ධයෙන් වන එකඟතා බිඳීමකට ලක් වෙලා තියෙනවා කියලා. මොකද්ද මේ සිදුවීම?
ත්‍රිලක්ෂි, මේක ඇත්තටම දැන් ෆේස්බුක් එකට විශාල ප්‍රශ්නයක් වෙන්නේ. මොකද විශේෂයෙන්ම යුරෝපයේ තුල පුද්ගලයන්ගේ සමාජ ජාලාවල තියෙන ඒ දත්ත කවුරු හරි සොරකම් කරොත් ඒකේ වගකීම ඇත්තටම දරන්නට වෙන්නේ ඒ සමාජ ජාලාව පාලනය කරන අයටයි. ඒකට මෙතනදී ෆේස්බුක් එකට විරුද්ධව තමයි යම්කිසි පියවරක් ගැනෙන්නේ. දැන් ෆේස්බුක් ප්‍රකාශ කරන්නේ ඔවුන් සොයාගත්තයි කියලා මේ ෆේස්බුක් ගිණුම් මිලියන 50ක විතර ඒ දත්ත පිටායට ලැබෙන විදිහේ හැක් එකක් කවුරු හරි මේකට අනවසරයෙන් තමන්ගේ ඒ සමාජ ජාල පද්ධතියට ඇතුළත් වුණයි කියලා. ඉතින් මේක එළිදක්වලා එහෙම නැත්නම් මේ පිළිබඳව ප්‍රකාශයක් කරලා පැය 72ක් ඇතුළතදී තමන්ගේ ඒ දත්ත අනිකුත් අයට අතට පත්වීම වැළැක්වීම සඳහා කටයුතු කළයි කියලා ෆේස්බුක් සමාගම කියලා තියෙනවා. ඉතින් ඒකම ෆේස්බුක් සමාගම ඉල්ලලා තියෙනවා මේ තමන්ගේ ෆේස්බුක් ගිණුම් පාවිච්චි කරපු අයට තමන්ගේ පිටුව පරිගණකේ විවෘත කරලා තිබුණා නම්, එහෙම නැත්නම් ජංගම දුරකථනයක විවෘත කරලා තිබුණා නම් ඒක වහලා, කියන්නේ ඒක ක්ලෝස් කරලා නැවතත් ආපහු අලුතෙන් ඇතුල් වෙන්නටයි කියලා. නමුත් මේක මීට කලින් අර ඔබ කිව්වා වගේ අර කේම්බ්‍රිජ් ඇනලිටිකා ප්‍රශ්නේදී ඔවුන්ට ලොකු දැඩි දෝෂ දර්ශනයක් ලක් වුණා. තමයි දත්ත ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ඔවුන් හරි පියවර අරගෙන තිබුණේ නැහැ කියලා. ෆේස්බුක් සමාගම බලාපොරොත්තු වෙන ඔවුන්ට මේ අවස්ථාවේදී දඩයක් නියම නොකරාවිය කියලා. නමුත් ඒ අලුතෙන් ඇවිල්ලා තියෙන නීති අනුව ෆේස්බුක් සමාගමට මේ අවස්ථාවේදී ඩොලර් මිලියන නෙමෙයි ඩොලර් බිලියන ගණනක දඩයකට මුහුණ දීමට ඉඩකඩ තියෙනවා. ඒ අවධානම තියෙනවා මෙතන නැවතත් පෙනී යන දිරුක්ෂි. දැන් ඔවුන්ගේ දත්ත හොරකම් කරන අයගෙන් ඒක ආරක්ෂා කරගන්නට මේ අවශ්‍ය වෙනවා වගේම හරියට ආරක්ෂා කරේ නැත්නම් ඒකට ගෙවන්න වෙන වන්දි සහ දඩය අති මහත් විශාල එකක්. ඉතින් ඒන දෙපැත්තෙන් ඔවුන්ට දැන් ආරක්ෂා වෙන්න තියෙනවා. ඒ බව තමයි මේ අවස්ථාවේදී ෆේස්බුක් එක ඔවුන් එළියට ඇවිල්ලා මේ විදිහට කිව්වේ. මේ වෙනකොට මිලියන 50ක දත්ත පිටස්තර අයගේ අතට පත් වෙලා තියෙනවායි කියලා.
එහෙනම් අමල් අපි ස්තුතිවන්ත වෙනවා මෙවරත් ලෝකයේ අලුත් තොරතුරු බෙදා හදාගෙන අපිත් එක්ක සම්බන්ධ වීම පිළිබඳව සුපුරුදු ලෙසින්. එහෙනම් අපි හමු වෙමු ලබන සතියේ සිකුරාදා. ආයුබෝවන් අමල්.
ආයුබෝවන් දුක්ෂි.
Thank you.
Enjoy more stories in your language by visiting sbs.com.au.